අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආදරණීය දරුවනි, ඔන්න අපි අදත් ඔයාලගේ ගෙදරට ආවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් රුහුණු ගුවන් විදුලියත් එකතු වෙලා පුංචි ඔයාල වෙනුවෙන් අරගෙන එන රුහුණු ගුරු ගෙදර වැඩසටහනත් එක්ක. ඉතින් නුවේ පුතේ, අපි මේ ගෙවන්නේ හරිම අසීරු කාලයක්. ඒත් ඒ අසීරු කාලයට අපි කොහොම හරි මුහුණ දුන්නොතින් අපිට පුළුවනි ලස්සන අනාගතයක් දකින්න. අපි මේ කරන්නේ ඒ ලස්සන හෙට දවස වෙනුවෙන් ඔයාලට පුංචි අත්වැලක් වෙන්න. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔයාලා පොඩ්ඩක් විතර අකමැති වුණත් හොඳින් අහගෙන හිටියොත් ගොඩක්ම ලේසි ව්‍යාකරණ පාඩමක් ගැන. ඒ තමයි විභක්ති. ඉතින් අපි දැන් යමු අපේ පාඩම දිහාවට. හොඳයි, ඔයාලට මතකද අපි කලින් පාඩමකදී කතා කරා වාක්‍යයක් කියන්නේ මොකද්ද කියලා? මොකද්ද? ශබ්ද අකුරු බවට පත් වෙලා, අකුරු පද බවට පත් වෙලා, ඒවා අර්ථවත් විදියට පිළිවෙලක් ඇතුව සකස් වුණාම අපි ඒකට කියනවා වාක්‍යයක් කියලා. සම්පූර්ණ අර්ථයක් ප්‍රකාශ වෙන වගන්තියකට අපි වාක්‍යයක් කියනවා කියලා කලින් සැරේකත් ඉගෙන ගත්තා. එහෙම නේද? මේ වාක්‍යයක් අර්ථවත් වෙන්න නම් අවම වශයෙන් ක්‍රියාපදයක් හා ඒකට සම්බන්ධ නාමපදයක් තියෙන්න ඕන. නාමපද අර්ථවත් වෙන්නේ ඒක තනියම තියෙනකොට නම් නෙවෙයි, වාක්‍යයක යෙදෙනකොට. ඒ විදිහට යෙදෙනකොට අර්ථය වගේම පද රටාත් වෙනස් වෙනවා. නාම ප්‍රකෘතියකින් පස්සේ අර්ථ බෙදා දැක්වීම සංයෝග වන පද. ඒ කියන්නේ නාම ප්‍රකෘතියකට පස්සේ අර්ථය වෙන් කරන්න එකතු වෙච්ච පද විභක්ති කියලා තමයි හඳුන්වන්නේ. නාම ප්‍රකෘතියකට විභක්ති ප්‍රත්‍ය එකතු කරලා විවිධ අර්ථවල යොදනවා. විභක්තිය කියන පදයේ තේරුම තමයි පුතේ විභජනය. එහෙමත් නැත්නම් නාම පදයක් අර්ථ ගණනාවකට කැඩීම. ඒ විදියට අර්ථ ගණනාවකට කැඩීමට හේතු වන්නේ විවිධාකාර ප්‍රත්‍යයන්. උදාහරණයක් විදියට ගත්තොත් මිනිසා කියන එකේ ශබ්ද ප්‍රකෘතිය වෙන්නේ පුතේ මිනිස්. මේ මිනිස් කියන ශබ්ද ප්‍රකෘතියට ආ කියන ප්‍රත්‍ය එකතු වෙනවා. මිනිස් ධන ආ මිනිසා. අන්න ඒ විදිහට තමයි පුතේ නාම පදයක් නිර්මාණය වෙන්නේ. මිනිස් ධන ආගේ මිනිසාගේ. මිනිස් ධන ආට මිනිසාට. මෙන්න මේ විදිහට විවිධ රූප ගන්නා ක්‍රමය විභක්ති විදියට හඳුන්වන්න පුළුවන්. නාම මූලයකට එමත් නැත්නම් ශබ්ද ප්‍රකෘතියකට විවිධ ආකාරයේ ප්‍රත්‍යයන් එකතු වෙලා විවිධ අර්ථ දෙන නාම පද තියෙනවා නම් ඒ නාම පද විභක්ති විදියට හඳුන්වනවා. දඹදෙණි යුගයේදී පතිරජ පිරිවෙන්පති හිමියන් විසින් රචිත සිද්දත් සංගරාවේ විභක්ති නිර්වචනය කරලා තියෙන්නේ මෙන්න මෙහෙම. නමින් පරව බෙදනු ලබනුයේ විභත් නම් යෙහෙ සෙබෙහි ඈ ගි. නමින් පරව බෙදනු ලබනුයේ විභත නම් යෙහෙ සෙබෙහි ඈ ගි. නාමපදයකට පසුව, ඒ කියන්නේ ප්‍රකෘතිය හා ප්‍රත්‍ය අතර තියෙන බෙදීම තමයි විභක්තිය කියලා කියන්නේ. මේ සිද්දත් සංගරා කතුවරයා නිදසුණක් විදිහට දක්වන්නේ යෙහෙ කියන වචනය. ඒකේ මුල් රූපය තමයි පුතේ යහ කියන අදහස. හොඳ කියන අර්ථය තමයි ඒකෙන් නිරූපණය කරන්නේ. ඒ පදයට පළමු විභත්, එහෙමත් නැත්නම් ප්‍රථමා විභක්තිය ඒ කියන රූපයේ යෙදුවම තමයි යහ ඒ යෙහේ කියන විභක්ති රූපය ලැබෙන්නේ. යෙහේ කියන පදයෙන් සුවය තෙමේ කියන අර්ථය ලැබෙනවා. හොඳයි. අපි යමුකෝ සිද්දත් සංගරා කතුවරයා ඉදිරිපත් කරන අනිත් නිදසුන දිහාවට. සෙබෙහි මෙන්න මේ වචනයේ මුල් නම සබ. සබ යන ශබ්ද ප්‍රකෘතියෙන් පසුව අදර කියන අරුත් ඇතුව එහි කියන ප්‍රත්‍ය යොදනවා. එතකොට බලන්නකො කොහොමද මේ වචනය හැදෙන්නේ කියලා. සබ එහි සබෙහි. සබ එහි සබෙහි. හැබැයි පුතේ සිද්දත් සංගරාවේ නිර්වචනය නම් ඔයාලට චුට්ටක් විතර අපහැදිලි ඇති. එහෙම නේද? හැබැයි මහාචාර්ය ටී.බී. කාංගහාරච්චි මහතා සිංහල විවරණය කියන පොතේ මෙන්න මෙහෙම නිර්වචනයක් කියලා තියෙනවා. නමින් පරව යෙදී නම බෙදනුයේ විභත්‍ය. නමින් පරව යෙදී නම බෙදනුයේ විභත්‍ය. ඒ කියන්නේ දරුවෝ නාම පදයක් අගට යෙදිලා නාම පදය අර්ථමය වශයෙන් බෙදීමකට මොකක් හරි දෙයක් හේතු වෙනවා නම් අන්න ඒ හේතු වෙන දේ විභක්තිය කියලා තමයි මෙතන සරලව හඳුන්වන්නේ. අපි හැමෝම හොඳින්ම හඳුනන විහත් සිංහල පඬිරුවණක් වෙච්ච කුමාරතුංග මුනිදාස පඬිතුමා ව්‍යාකරණ විවරණය කියන පොතේ 4 අධිකාරියේ යටතේ විභක්ති හඳුන්වලා දෙන්නේ තවත් විදිහකට. අයෝග්‍ය යෝග්‍ය කරනුයේ විභක්ති. සාමාන්‍යයෙන් පුතේ ප්‍රකෘති රූපයෙන් තියෙන නාම ප්‍රකෘතියක් තනිවම උච්චාරණය කිරීම අසීරුයි නේද? අන්න ඒ වගේ උච්චාරණය කිරීම සඳහා අසීරු නාම ප්‍රකෘති උච්චාරණය සඳහා යෝග්‍ය, ඒ කියන්නේ සුදුසු විදියට සකස් කිරීම, මේකට අපි කියනවා යෝග්‍යකරණය. එහෙමත් නැත්නම් කියනවා විභක්ති කියලා. ඔන්න ඔහොම අදහසක් තමයි කුමාරතුංග මුනිදාස පඬිතුමා විභක්ති සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ. විභක්ති කියලා කියන්නේ නාම මූලයකට, එහෙමත් නැත්නම් ශබ්ද ප්‍රකෘතියකට විවිධ ප්‍රත්‍ය එකතු වෙලා විවිධාර්ථ ලබා දෙන නාම පද විදියට ඉතාමත් සරලව හඳුන්වන්න පුළුවන්. ඉතින් දරුවනේ, අපි ගොඩාක් වෙලා කතා කරා විභක්ති කියන්නේ මොනවද, විභක්තිවල තියෙන නිර්වචන මොනවද කියලා. මෙන්න මේ විදිහට නාම ප්‍රකෘතියක් ප්‍රත්‍ය මගින් කැඩිය හැකි වැඩිම වාර ගණන විභක්ති නමයට අපි ඇතුල් කරනවා. ඒ කියන්නේ ආකාර නමයක්. මෙන්න මේ අනුව සිංහල ලේඛන ව්‍යවහාරයේහි විභක්ති වර්ග 9ක් අපිට දකින්න ලැබෙනවා. එකක් තමයි පුතේ පෙර විභත. මේකට කියනවා ප්‍රථමා විභක්තිය. කම් විභත, කර්ම විභක්තිය. කතු විභත, කතෘ විභක්තිය. කරණ විභත, කරණ විභක්තිය. සපදන් විභත, සම්ප්‍රදාන විභක්තිය. අවදි විභත, අවදි විභක්තිය. සබඳ විභත, සම්බන්ධ විභක්තිය. අදර විභත, ආධාර විභක්තිය. අලප විභත, ආලපන විභක්තිය. හොඳයි. අපි දැන් ඉගෙන ගත්තනේ විභක්ති කාණ්ඩ 9 ගැන. දැන් අපි බලමු විභක්ති 9ට යෙදෙන ඒක වචන හා බහුවචන ප්‍රත්‍යයන් මොනවද කියලා. ප්‍රථමා විභක්තියේ යෙදෙන ඒක වචන ප්‍රත්‍යයන් අතර පුතේ අ, ආ, උ, ඒ, එක් අපිට දකින්න පුළුවන්. මේකේ බහුවචන ප්‍රත්‍ය අතර උ, ඕ, හු, වල් කියන ප්‍රත්‍ය අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට කර්ම විභක්තියේ ඒක වචන ප්‍රත්‍ය අතරට අ, ආ, උ, හු, ට, අට, අක, අකු, අක් කියන ප්‍රත්‍යත් බහුවචන ප්‍රත්‍ය අතරට අන් ආන උන් නන් න් වල් නන් නට කියන ප්‍රත්‍යත් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට කර්තෘ විභක්තියේ ඒකවචන ප්‍රත්‍ය අතරට අ ආ උ හු අකු අක් අක ප්‍රත්‍ය අපිට භාවිතා කරන්න පුළුවන්. කර්තෘ විභක්තියේ බහුවචන ප්‍රත්‍ය අතරට අන් ආන උන් න් න නන් වල් කියන ප්‍රත්‍ය භාවිතා කරන්න පුළුවන්. ඊළඟට කරණ විභක්තිය ඉන් ඉනි එන් එනි කෙන් නෙනි නි. ඒත් එක්කම කරණ විභක්තියේ බහුවචන ප්‍රත්‍යයට ඉන් ඉනි එන් එනි නෙන් නෙනි නි කියන ප්‍රත්‍ය භාවිතා කරන්න පුළුවනි. ඊළඟට සම්ප්‍රදාන විභක්තියේ ප්‍රත්‍ය අතරට අට ආට උට අන්ට ආනට අන්හට උන්ට උනට උන්හට කියන ප්‍රත්‍ය භාවිතා කරන්නට පුළුවනි. ඊළඟට සම්ප්‍රදාන විභක්තියේ බහුවචන ප්‍රත්‍ය අතරට ට හට හුට න්ට න්හට නට නන්ට වලට කියන ප්‍රත්‍ය භාවිතා කරන්න පුළුවනි. අවදි විභක්තියේ ඒකවචන ප්‍රත්‍ය අරගෙන බලමුකෝ. ඉන් එන් නෙන් අගෙන් ආගෙන් න්ගෙන් හුගෙන්. අපි ආයේ බලමු මේ අවදි විභක්තියේ බහුවචන ප්‍රත්‍යයේදී මොනවද අපිට දැක ගන්න පුළුවන්. ගෙන් වලින් අන්ගෙන් න්ගෙන් උන්ගෙන් නගෙන්. ඊළඟට අපි යමු සම්බන්ධ විභක්තියට. සම්බන්ධ විභක්තියේ ඒකවචන ප්‍රත්‍ය අතරට හට අට උට අගේ උගේ හුගේ ආ උ හු කියන ප්‍රත්‍ය භාවිතා කරන්න පුළුවනි. ඒත් එක්කම සම්බන්ධ විභක්තියේ බහුවචන ප්‍රත්‍ය අතරට අන්හට උනට උන්ට අන්ගේ උන්ගේ න්ගේ අන් උන් න් කියන ප්‍රත්‍ය භාවිතා කරන්න පුළුවන්. ආධාර විභක්තියේදී ඒකවචන ප්‍රත්‍ය අතරට ඇ ඒ එහි හි කියන ප්‍රත්‍යත් අන්හි වල කියන බහුවචන ප්‍රත්‍යත් භාවිතා කරනවා. ආලපන විභක්තිය. මේ ආලපන විභක්තියේ ඒකවචන ප්‍රත්‍ය අතරට අ ආ ඒ ඕ කියන ප්‍රත්‍ය භාවිතා කරනවා. ඒත් එක්කම බහුවචන ප්‍රත්‍ය අතරට ඉනි එනි නෙනි නි කියන ප්‍රත්‍ය භාවිතා කරනවා. හොඳයි දරුවනි, අපි දැන් බලමු මොකක් හරි නාම ප්‍රකෘතියක් විභක්ති නමයට අනුව කොහොමද වරණගින්නේ කියලා. අපි යමු ගොවි කියන ප්‍රාණවාචී නාම ප්‍රකෘතිය ඒකවචනයේදී සහ බහුවචනයේදී විභක්ති කාණ්ඩයන්ට අනුව වරණගින්නේ කොහොමද කියලා බලන්න. ඔයාලා හොඳ අවධානයෙන් මේක අහගෙන ඉන්න ඕන. ප්‍රථම විභක්තියේදී ගොවියා ගොවියෝ. කර්ම විභක්තියේදී ගොවියා ගොවියන්. කර්තෘ විභක්තියේදී ගොවියා විසින් ගොවියන් විසින්. කරණ විභක්තියේදී ගොවියාගෙන් ගොවියන්ගෙන්. සම්ප්‍රදාන විභක්තියේදී ගොවියාට ගොවියන්ට. අවදි විභක්තියේදී ගොවියාගෙන් ගොවීන්ගෙන්. සම්බන්ධ විභක්තියේදී ගොවියාගේ ගොවියන්ගේ. ආධාර විභක්තියේදී ගෝවියා කෙරෙහි ගෝවියන් කෙරෙහි. ආලපන විභක්තියේදී ගෝවියා ගෝවිය නි. මෙන්න මේ විදිහට තමයි ප්‍රාණවාචී පදයක් ඒක වචන සහ බහුවචන වලට අනුව විභක්ති කාණ්ඩ වලට වෙන් කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපි දැන් යමු අප්‍රාණවාචී ප්‍රකෘතියක් කොහොමද විභක්ති කාණ්ඩ අනුව වරණගින්නේ කියලා බලන්න. අපි යමු ගස් කියලා කියන අප්‍රාණවාචී පදය දිහාවට. හොඳයිද මේ පුතේ? බලමු ප්‍රථම විභක්තියේදී ගස ගස්. කර්ම විභක්තියේදී ගස ගස්. කර්තෘ විභක්තියේදී ගස ගස්. කරණ විභක්තියේදී ගහෙන් ගස් වලින්. සම්ප්‍රදාන විභක්තියේදී ගසට ගස් වලට. අවදි විභක්තියේදී ගසෙන් ගස් වලින්. සම්බන්ධ විභක්තිය ගසේ ගස්වල. ආධාර විභක්තිය ගසෙහි ගස්වල. ආලපන විභක්තියේදී ආමන්ත්‍රණීය ස්වරූපයක් අප්‍රාණවාචී පදවල දකින්න ලැබෙන්නේ නැහැ. හොඳයි දුවේ පුතේ. අපි දැන් ඉගෙන ගත්තා නාම ප්‍රකෘතියක් ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී බව අනුව කොහොමද වරණගින්නේ කියලා. දැන් අපි ඊළඟට බලමු ලිංග ભેදයේ අනුව කොහොමද විභක්ති ප්‍රත්‍ය වරණගින්නේ කියලා. මම ඔයාලට තව කාරණාවක් කියලා දෙන්නම් මේත් එක්කම. පුරුෂ ලිංග හා ස්ත්‍රී ලිංග නාමපද වරණගීමේදී නියතභාවයක් අඟවන නාම නියත නාමපද කියලත්, අනියම් අර්ථයක් අඟවන ඒවා අනියම් නාමපද කියලත් අපි බාහිර දැනුමට එකතු කර ගනිමු. හොඳයි. දැන් අපි බලමු ස්ත්‍රී හා පුරුෂ ලිංග පදවල විභක්ති වරණගීම් මොන වගේද කියලා. ඉස්සෙල්ලාම අපි බලමු ස්ත්‍රී ලිංග. ප්‍රථමා විභක්තියේදී කාන්තාව කාන්තාවෝ. හැබැයි අනියතය නම් කාන්තාවක්. කර්ම විභක්තියේදී කාන්තාව කාන්තාවන්. අනියත පදය තමයි කාන්තාවක. කර්තෘ විභක්තියේදී කාන්තාව විසින්. බහුවචනයේ කාන්තාවන් විසින්. අනියත පදය තමයි කාන්තාවක විසින්. කරණ විභක්තියේදී කාන්තාව කරන කොට. බහුවචනයේ කාන්තාවන් කරන කොට. අනියත පදය තමයි පුතේ කාන්තාවක කරන කොට. සම්ප්‍රදාන විභක්තිය කාන්තාවට කාන්තාවන්ට. අනියතය තමයි පුතේ කාන්තාවකට. ඊළඟට අවදි විභක්තිය කාන්තාවකගෙන්. ඊළඟට අවදි විභක්තිය කාන්තාවගෙන් කාන්තාවන්ගෙන්. කාන්තාවකගෙන් කියලා තමයි අනියත පදය යෙදෙන්නේ. ඊළඟට සම්බන්ධ විභක්තියේදී කාන්තාවගේ කාන්තාවන්ගේ. අනියත පදයට එන්නේ පුතේ කාන්තාවකගේ. ආධාර විභක්තියේදී කාන්තාව කෙරෙහි කාන්තාවන් කෙරෙහි. අනියත පදයේ එන්නේ කාන්තාව කෙරෙහි. එතකොට ආලපනයේදී කාන්තාව කාන්තාවනි කියලා තමයි පුතේ වරණගින්නේ. හොඳයි. ඉතින් මං හිතනවා ඔයාලට මේ විභක්ති කියන්නේ මොකද්ද කියන එක ගැන, ඊළඟට ලිංග ભેදයේ අනුව ප්‍රාණවාචී අප්‍රාණවාචී බව අනුව කොහොමද මේ විභක්ති පද වරණගින්නේ කියලා. ඉතින් දරුවනේ මේ විභක්ති වලට අයිති කොටස් 9 ගැන අපි ඉදිරි පාඩම් වලදී වෙන වෙනම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ විභක්ති 9 මොනවද, ඒවට නිදසුන් මොනවද කියන එක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. එහෙමනම් අද දවසට මේ පාඩම් මාලාව අවසන් කරන්න තමයි අපේ මේ සූදානම. මේ පාඩම ඉදිරිපත් කරන මම පල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්යිනී DGK සුරන් දිදිල් රුක්ෂි. එහෙමනම් ආයමත් දවසක මේ වගේ සාරවත් හරබර පාඩමකින් හමු වෙනවා. එතකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.
වුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. සිංහල විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් SIN හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.0.481.488 0.7.0.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
මුචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.